ready. Oh, yeah. January, March, what are you?
පිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි රාජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 හතර ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජය ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපමාධිකරණයේ විනිශ්චයකාරුන් ශ්‍රේෂ්ඨ හතර සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 හතර ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආයන්න වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චේ ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෙනුවට 20/20 සෙප්තැම්බර් 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරියා ලෙස ජ්‍රේෂ්ඨ මහාචාර්ය ජනිතා අබේ වික්‍රම ලියනගේ මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදෙන ලදුව 20/20 සැප්තැම්බර් 16 දින ඇති අංක 2.93 ඇලිර 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
අධිකරණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමා, ඉවරුණෙන් පස්සේ අහන්න.
නිලි පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විසින් සාදෙන ලදුව ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා.
දෙක දාන්න කොතුවා
දාන තියෙන්නේ.
හරි, දැන් මෙහෙම නිසි බලධාරියෝ පත්කෙරුවාම විශ්වවිද්‍යාලයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පිටින් ගෙනල්ල පත් කරනවා.
කරුණාකරලා ඔබතුමා ඒක වෙන විවාදයකදී ගන්න මේ වෙලාවේ ගන්න එපා. අධිකරණ ඇමතුමාගේ ප්‍රකාශය කරන්න.
ගරු කථානායකතුමනි,
වෙනම විවාදයක් ගන්න.
ස්ථාන වාස්තා ජාතික
කාලේනා
රාජ්‍ය භාෂා සමාජ
දෙකේ සහ මට චෝදනා කළ හර්ෂ හර්ෂිල්ල මද වාර්තාව මේ කාලය දීලා මේ අපි මේක කලමනාකරණය කරන්න නැහැ කියලා.
ඒගොල්ලන්ගේ විවාදේ තියෙන්නේ.
ඔව්, ඒ විවාදයක් ගන්න එකට වෙනම.
අපිට දෙන තරමට හොඳයි.
පෙත්සම් පිළිගන්නේ. ඉතින් ඇහුවනේ දැන් ඔබතුමා ඒක. ආ, ඒක තමයි වැරද්ද. ඉන්න, ඊට පස්සේ වැරද්ද මම නිවැරදි කරගන්න. හරි හරි, ඉතින් ඇහුවනේ. ඉතින් ඇහුවා, ඒකට උත්තරයක් දුන්නා, එතනින් ඉවරයි. ඒක වැරද්ද, ඒක වරදක් තියෙනවා නම් ඔබතුමා වෙනම විවාදයක් ගන්න. හරි, එස්.එම්. චන්ද්‍රසේන ඇමතුමා,
ගරු කථානායකතුමනි, එප්පාවල ඉහළල් මිල්ලෑව අධිරාණිගම අංක 185 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි TM විජේරත්න වණ්ඩාර මහතාගෙන් ලැබුණ වෙස්සම පිළිගන්වමි.
ජයසිරි ජයශේකර ඇමතුමා, DV චානක ඇමතුමා,
ගරු කථානායකතුමනි, තංගල්ල ඇන්නපිටිය පාර අංක 66 එක දරණ ස්ථානයේ පදිංචි AGP ඉන්ද්‍රදේව මහතාගේ ලැබුණු පෙස්සමක්ද අම්බලන්තොට චිත්‍රාගල අංග 83 එක දරණ ස්ථානයේ පදිංචි BKP ඉද්දමල්ගොඩ මහතාගේ ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමු.
පිලිප්පේ දාරච්චි මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගතමාන්න ගතමාන්න නැගෙනහිර ගොඩක දුරහේනේ යන ලිපියේ පදිංචි ELA ප්‍රේමානාලනි මහත්මියගෙන් ලැබුණු පෙස්සම මම පිළිගන්නවා.
ශාන්ත බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, වදා වදාකඩ නරසිංහ නිවස යන ලිපිනේ පදිංචි ධම්මිකා කුමාරි රත්නායක මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු කුලසිංහම් තිලීපන් මැතිතුමා.
ගෞරව සභානායකර අවர்களே, நான் வவுனியா தாண்டிக்குளம் இலக்கம் 215-25 விலாசத்தை உடைய ஈ யோகராஜா என்பவரிடமிருந்து பெற்றுக்கொண்ட மனுவினை சமர்ப்பிக்கின்றேன்.
சம்பத் அத்துகோரல மெத்துமா.
கரு கதாநாயகத்துமணி, தல்கஸ்வல மானம்பிட்ட கலுகுத்த என லிபினை பதிஞ்சு எம் கே ஷீலா ரஞ்சினி விக்ரமசிங்க மகாத்மியின் லகுனு பெற்றமது. நவதகல அங்குலுகல்ல என் லிபினை பதிஞ்சு ரோஹித குமார் லீனகே மகாத்தாங்கின் லகுனு பெற்றமது பிலிகண்ணுமி.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මන්තුමා.
මානුකරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
චමින්ද විජේසිරි මැතිතුමා.
දෙවි ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි. බොළඳ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, චමින්ද මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය, දූත මණ්ඩල 27ක වාණිජ නිලධාරීන් 32ක් සේවයේ නිරතව සිටිනවා. දෙක, වාණිජ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ඔවුන්ගේ තනතුරු හා දූත මණ්ඩලයන්ගේ නම් හැමුණුම එක වශයෙන් විස්තරාත්මකව දක්වලා තිබෙනවා. උන අදාළ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් වාණිජ නිලධාරීන්ට පවරා ඇති වගකීම වෙන්වෙන් වශයෙන් හැමනොම දෙක වශයෙන් දක්වලා තියෙනවා. ඔව්, තුන. හතර, රටේ ස්වාධීනත්වයේ ආරක්ෂා කරමින් අන් රටවල් හා තම මිතුරු සම මිතුරු සම්බන්ධතා පවත්වා ගැනීම. මෙතෙක් ඇතිකරගෙන ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් නැවත සමාලෝචනයට ලක්කොට රටට අහිතකර කොන්දේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම හා ගිවිසුම් වලට එළඹීමේදී දේශීය ආර්ථිකයට හානිකර නොවන පසුබිමක් සකස් කිරීම, විදේශීය දූත මණ්ඩල තෝරා ගැනීමේදී රටේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්ය ඉටු කිරීමට දායක වන නිර්ණායකයන් අනුව කටයුතු කිරීම හා දූත මණ්ඩල මගින් අපේක්ෂිත අරමුණු ඉටුවීම් පිළිබඳ ඇගීම් කිරීම, විදේශ අමාත්‍යාංශයේ විසින් අපගේ දූත මණ්ඩල මගින් ක්‍රියාවට නංවන ලද සහ අධීක්ෂණය කරනු ලබන ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙලයන්හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පැවරෙන ප්‍රධාන කාර්යභාරයන් ඉටු කිරීම, එක් එක් දූත මණ්ඩලයේ වාණිජ අංශය සඳහා කාර්ය සාධන දර්ශක ඇතුළත් වෙළඳ ආයෝජන සහ සංචාර කටයුතු සඳහා වෙනම ඉලක්ක අමාත්‍යාංශය විසින් සකස් කරලා තිබෙනවා. අදාළ දූත මණ්ඩල ප්‍රධානීන්ට අමතරව වාණිජ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වාණිජ නිලධාරීන්ගේ කාර්ය සාධනයේ නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. 2020 සැප්තැම්බර් 30-31 යන දෙදින තුළ වාණිජ නිලධාරීන් සමග වෙනමම අත්‍යත් රැස්වීම් වර්චුවල් මීටින්ස් පවත්වා ඔවුන්ගේ කාර්ය සාධනය තවදුරටත් වැඩි කරන මෙන් උපදෙස් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා.
භවිෂ්‍යති කරුවේ මෙතුමනි, මට මුලින්ම ප්‍රශ්නේ අහන්න කලින් විශේෂයෙන් මම දැක්ක පුවත්පතක තිබෙනවා ඔබතුමා දැඩි කනස්සල්ලෙන් මේ ආයතනයේ
කාර්යභාරය
එතකොට ඒ අයින් කිරීම තුළ ඔබතුමාම කියලා තියෙනවා මම සුදුසු නැද්ද, මම දක්ෂ නැද්ද කියලා. ඉතින් එහෙම තිබෙනදී ඔබතුමා පිළිතුරු දුන්නාද වෙනත් එක්කෙනෙක් එකක් පිළිතුරු දුන්නා? මොකද මට ඒක අදාළ ඇමතිවරයගෙන අහන්න ඕනේ. ඔබතුමා යට දෙතේ තාම මේක තියෙන්නේ, මට මේ අතුරු ප්‍රශ්නේ අහන්න. ඔබතුමාගේ පුත්‍ර නියවැදිනේ මං කියවුවා.
ගරු කතානායකතුමනි, එතුමා මේ මාධ්‍ය සඳහා වෙන ප්‍රකාශයක් කරන්නේ මම මේ කනස්සල්ල පළකලේ අපේ පාර්ලිමේන්තුව ගැන.
ගරු අමාත්‍යවරුන්ගෙන් මයිල්ලා ඉන්නේ කෙටියෙන් උත්තර දෙන්න.
මේ පාර්ලිමේන්තුව ගැන දැන් මේ එතුමා විශාල විස්තරයක් කිව්වා.
ඔව් හෝ නෑ කියලා කියන්නේ ඇති.
ඒ විශාල විස්තරයට ඔව් නෑ කියලා හරියන්නේ නැහැ. එතකොට ඒ යන ටික මීඩියා වල ගිහිල්ලා ඇමතිවරුන්ට වෙන්න තියෙන ටික වෙලා ඉවර වෙනවා. ඒ නිසා එතුමාට මම කරස්සල්ල පළකලේ මේ පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ පැවැරෙන වගකීම නිසලෙස ඉෂ්ට කරන්න නොහැකි වීමෙන් පාර්ලිමේන්තුවේ තියෙන බලතල වෙනත් අය විසින් උදුරාගෙන තියෙන බව තමයි මගේ කනස්සල්ල පළ කළේ. ඒක තේරුම් ගන්න. මේදී අතිගරු ජනාධිපතිතුමා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට මුලින් ගැසට් කර තිබුණ වාණිජ්‍ය දෙපාර්තමේන්තුව සම්ප්‍රදායික ලෙස පැවතිය යුතු වෙළඳාම් අමාත්‍යාංශයට පවරා දී තිබෙනවා. ඒ අනුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයත් වෙළඳාම් අමාත්‍යාංශයත් බොහොම හොඳ අන්තර් සම්බන්ධතාවයකින් හා අවබෝධයකින් මේ රටේ අපනයන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා.
උත්තරේ තේරුණා ඒක ඔබතුමාගෙන් අයින් කළා කියලා. ගරු ඇමතුමනේ, 20ට අත උස්සම නැදී සමන් සතුටු වෙනවා මේ පාර්ලිමේන්තු බලය පිළිබඳ ඔබතුමා කතා. මගේ අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනිත් කෙටියෙන් අහනවා. මට දැනෙනවා කතානායකතුමා ඉතා සැර වෙලාද මේ 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 සේවයේ ඉතා වැදගත් අපේ රටකට. නමුත් මේ තනතුරු සඳහා යොදවා ගැනීමේදී තිබෙන බාධාව තමයි අඩුලෝඩුකම් කිව්වොත් ඕනෑම ආණ්ඩුවක මේ දේශපාලන හිතාර්ශී කණ්ඩායම වුණ නිසා තමයි අපිට විදේශ රටවල තිබෙන ඒ බැඳීම, ඒ සංවර්ධන, ඒ දියුණුව, ඒ එකතුව අපේ රටට ගේන්න බැරි වෙලා තිබෙන්නේ. ෂා ඔබතුමා විශේෂයෙන් ඔබතුමාට අයිති නොවුණත් ඔය තියෙන සම්බන්ධයේ දිසා, මොකද විදේශ කටයුතු ඇමතුමත් එක්ක තියෙන සම්බන්ධයක සම්බන්ධ කරලා මේ රටට ඵලදායීතාවයේ වැඩි කර ගන්න පුළුවන් විශේෂ ඔබ ආණ්ඩුවට තිබෙන මේ අරමුදලින් ගොඩනගා ගන්න පුළුවන් නිලධාරීන් මේ වෙනකොට යොදවලා තියෙනවද කියන එහෙම නැත්නම් දේශපාලනය කරපු කණ්ඩායම්ද යවලා තියෙන්නේ? මොකද වියතුන් හැටියට විශාල හයියක් දුන්නා. ඒ වියතුන් දේවලා තියෙන්නේ එහෙම නැත්නම් වියතුන් නොවන දේශපාලනික කණ්ඩායම්ද මේ සේවය සඳහා නැවත යොදවලා තියෙන්නේ?
සම්පූර්ණයෙන්ම නැහැ. කිසිම දේශපාලන වශයෙන් එකම පත්වීමක්වත් සම්ප්‍රදායිකව වාණිජ අධ්‍යක්ෂකවරයාට යෙදෙන්නේ නැහැ. මොකද වාණිජ දෙපාර්තමේන්තුව විසින් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් තමයි විදේශ තානාපති කාර්යාලවල දූත මණ්ඩලවල ඒ නිලධාරීන් පත් කර යවන්නේ. උසස් වීම කාර්යපටිපාටි යනාදී සියල්ල සිද්ධ වෙන්නේ රජයේ දෙපාර්තමේන්තුවක පැවැත්වෙන ක්‍රමය අනුව. කිසිදු දේශපාලන නැදියත් වීමක් සිද්ධ වෙන්නේ
නැහැ. හරි. දෙවෙනි ප්‍රශ්න.
දෙවෙනි අතුරු ප්‍රශ්න සමාවෙන්න. ගරු කතානායකතුමනි, අපි බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් දැනගන්න කැමති මේ විදේශ සේවාවේ දූත මණ්ඩල සඳහා පත් කිරීම කරද්දී ඉතිහාසයේ ගොඩක් වැරදි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොමසාරිස්වරු පත් කරද්දී මහ කොමසාරිස්වරු විදියට ගිහිල්ලා තියෙනවා මේ අපේ රටේ. ඇයිනවද ඇයිනවද මේ ලෑන්ඩ් සේල් කරන මුදලාලිලා පවා පත් කරලා යවුවා ඉතිහාසය අපේ ආණ්ඩු කාලේ. එවැනි පුජ්‍යලයෝ යවලවිල්ල අපේ රටේ බලාපොරොත්තු වෙන අරමුණ කරා අරගෙන යන්න බෑ. මම ඔබතුමාගේ අහන්නේ මේ මේ අපි කතා කරන විෂයපතේ තුල ඉන්න නිලධාරියා අඩුම තරමේ මොකද්ද කරන්න කියන චීන වගේ රටවල් එක්ක ඉන්නේ නිලධාරියා අතිශය වැදගත් වෙනවා. මොනවද කරන්න කියන කාරණාව පිළිබඳව මාසිකව හරි එහෙම නැත්නම් ත්‍රෛමාසිකව හරි මොකද්ද වුණේ යාගේ ප්‍රගතිය පිළිබඳව ඇගයීමකට ලක් කිරීමක් කරනද? එහෙම නැත්නම් ගියාම ආපහු ඊළඟ අලුත් නිලධාරී යවනකම්ම එක තැන හිර වෙනවද කියන එක අහන්නේ. මොකද අපි දැක්කාර මම කියපු අර ලෑන්ඩ් සේල් මුදලාලිලා යවලි වෙලා වෙච්ච දේ.
සර් මේ 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 ප්‍රශ්නේ කිසිසේත් මගේ අමාත්‍යාංශයට අදාළ නැහැ. මොකද එය විදේශ තානාපතිවරු පත් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරයක්. අපේ අමාත්‍යාංශය යටතේ මම කලිනුත් සඳහන් කළා කිසිම වෙන වාණිජ්‍ය අධ්‍යක්ෂකවරයා හෝ වාණිජ්‍ය නිලධාරීන් දේශපාලන වශයෙන් පත්වීම් කරලා නැහැ. රාජකාරිමය කටයුත්තක් ඔවුන් කරන්නේ දෙපාර්තමේන්තුවේ. ඒ සඳහා මාසකට වරක් හැමදාම වර්චුවල් මීටින් එකක් හරි තියලා අපි ඒ අතර අන්තර් සම්බන්ධය පවත්වාගෙන යන අතර සෑම මාසකට වරක්ම කරපු කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ලබා ගන්න කටයුතු යොදලා තියෙනවා.
ඔහොම ස්තුතියි. මරික්කාර් මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි, මේ කොළොන්නාව ආසනයේ මැදින් යන ලෝලිවල පාර සංවාදින ප්‍රශ්නේ මම අහනවා.
ගරු කතානායකතුමනි, මම සත්‍ය දේක කාලයක් ඉන්නවා.
බුද්ධික පතින මන්තුමා.
මම අහනවා ගරු කතානායකතුමනි, අධ්‍යාපන විෂය බාර
ඇමතිනේ ඒකට උත්තර දෙනවා.
උත්තර දෙනවා කතානායකතුමනි. ගරු බුද්ධික පතින මන්ත්‍රීතුමා, අසූ ප්‍රශ්නයේ පළවෙනි කොටස 2008 අංක 31 දරන පනත තුලින් ඒ අවස්ථාව ලබා දීලා නෑ මන්ත්‍රීතුමා. නමුත් 2014 අංක 1 දරන නියමාවලිය යටතේ ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා විද්‍යායතන වලට. එහි දෙවෙනි කොටස මේ මොහොත වන විට විද්‍යායතන තුලින් NVQ5 සහ NVQ6 පහ හා හය යන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් වලට අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳ දැනුවත් ඊළඟ කොටස විදිහට තියෙන පහසුකම් පිළිබඳ තියෙන ප්‍රශ්නය පිළිබඳ අප දැනුවත් ඊළඟ කොටස විදිහට ඔබ සඳහන් කළ ආකාරයට සිසුන්ගේ අනාගතය අවිනිශ්චිත වී නොමැත හේතුව මේ මොහොතේ වෘත්තීය විශ්වවිද්‍යාලය මගින් උපාධි ප්‍රදානය කෙරෙමින් පවතිනවා. ඒ නිසා ඒ විද්‍යායතනවල පහ හා හය පාඨමාලා සම්පූර්ණ කරන දරුවන්ට 7 වෙනි පාඨමාලාව එහෙම නැත්නම් උපාධි මට්ටම ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය සිසුන් ප්‍රමාණය තවමත් අපිට ඉල්ලීමක් නැහැ. නමුත් තියෙන ඉල්ලන සියලු සිසුන්ට ඒ අවස්ථාව මේ මොහොතේ ලබා දෙනවා. ඊට අමතරව පහ හා හය අවස්ථාවන් වල දරුවන්ට රැකියා අවස්ථා තිබෙන නිසා ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත වී නොමැත. ඔබේ ඊළඟ ප්‍රශ්නය ආකොටස මේ තත්ත්වය නිසා කඩිනමින් මේ පිළිබඳ ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී ඉතුරු ප්‍රශ්න දෙක සහ තුන කොටස් අදාළ නොවේ. ඈ කොටසද අදාළ නොවේ. ඒ අවසාන ප්‍රශ්නයට ලැබුණු උත්තරයත් සමග.
ගරු කථානායකතුමනි, මම විශේෂභාර රාජ්‍ය අමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. මම අපේක්ෂා කරන්නේ එහා ගිහිල්ලා මට සාර්ථක පිළිතුරක් ලබා දීම පිළිබඳව. මම එතුමියගේ අවධානය යොමු කරන්න කැමති 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 5E වගන්තිය සමකීවිතු 20 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තිය යටතේ විශ්වවිද්‍යාල තෘතීක විශ්වවිද්‍යාල පාලක මණ්ඩල විසින් සාධන නියමාවලියක් සභාපති පාලක මණ්ඩලය විසින් නියම කළා තියෙනවා. ඒක අතිවිශේෂ ගැසට් පත්‍රයක් විදිහට 2014 ඔක්තෝබර් මාස 3 වෙනි සිකුරාදා නිකුත් වෙලා තියෙනවා අංක 1882 කැල ඉරක් 51. ඒක අනුව 5-6 පමණක් නෙමෙයි 7 මට්ටමේ පාඨමාලාවත් යන්න පුළුවන්. හැබැයි තෘතික විශ්වවිද්‍යාලයක් නැත්නම් යුනිවර්ටෙක් එකක් තියෙද්දී මමත් විශ්වාස කරන්නේ ඒකට අවශ්‍ය සම්පත් ටික දීලා එතන ශක්තිමත් කරොත් උපාධි. එතන මෙතන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වලට පත් කරොත් මේකේ යම්කිසි ක්‍රමවේදයක් ඇති වෙනවා. ඒ නිසා දැන් ලංකාවේ මේ මුලින්ම පටන් ගත්තේ මරදාන මේ කාර්මික විද්‍යාලය 1800 යුගයේ. එදා ඉඳලා ආපු මේ ගමන තුල මේ ආයතන ඇති උනේ වරින් වර වෙන වෙනම. ඒ නිසා මේ සියල්ල එක රේඛාවකට ගන්න නැත්නම් එක ක්‍රමවේදයකට ගන්න අමාත්‍යංශයට වැඩපිළිවෙලක් දැක්මක් සහ එහෙම විධිමත් ක්‍රමවේදයක් දුරදිග දැක්මක් අනුව තියෙනවා.
ස්තුතියි මන්ත්‍රීතුමා. වන් ටිවෙක් එහෙම නැත්තම් මුළු රට පුරාම තියෙන වෘත්තීය අධ්‍යාපන ආයතන එකට සමාලෝචනය කරලා ඒ අපි NVQ 4, 5, 6 සහ ඔබතුමා සඳහන් කළ ආකාරයට 7 ලබා දෙන්න අවශ්‍ය වූ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. මේ මෙවර ගැසට් පත්‍රයෙන් අමාත්‍යංශයට බාර දී වගකීම් වල ප්‍රමුඛස්ථානීය ජනාධිපතිතුමා සඳහන් කරලා තිබෙන ගැසට් පත්‍රයෙන් වන් ටිවෙට් එහෙම නැත්නම් මුළු වෘත්තීය පුහුණුව සියලු ශේෂ්ත්‍රයන් එක නියාමණයකට යටත් කරන්න කියන එක ඒ සඳහා අපි දැන් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඔබ කිව් ආකාරයට උපාධි ප්‍රදානයේ අවශ්‍යතාවයක් මතුවුණු අවස්ථාවක 5-6 යන අවස්ථාවන් වල සපිරෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ ඉල්ලීම මත ඉල්ලීම වැඩි වුණොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කරලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියට දැනුම් දෙන්න පුළුවන් එහි සැලැස්ම සහ ඉදිරි පියවර පිළිබඳ. නමුත් ඊටත් ප්‍රථම මේ රටේ තියෙන රැකියා අවශ්‍යතාවය සපුරන්නට සහ විදේශ රැකියා අවශ්‍යතාවය සපුරන්නට දරුවන්ට ප්‍රමාණවත් වන 5-6 කියන අවස්ථාවන් ශක්තිමත් කරලා ඔබ කිව් විදිහට පවතින ආයතන ශක්තිමත් කරලා ඒ සඳහා තියෙන අවකාශය වැඩි කරන්න කටයුතු සැලැස්ම සකස් කරලා තිබෙනවා.
කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය GLP රිස්මතුමයි මේකේ කැබිනට් අමාත්‍ය ධුරය දරන්නේ. එතුමත් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේලා ලොකු ක්‍රියාවලියක් සිද්ධ වුණා. දැන් එකක් තමයි අපේ රටේ තාම ජාතික ප්‍රතිපත්තියක් නැහැ තෘතීක අධ්‍යාපනයට. ඒ නිසා වහාම තෘතීක අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කොමිෂන් සභාවක් තියෙනවා එමතුමා. හැබැයි ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒක හදාගෙනත් තිබුණා. හැබැයි ආවේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම මේ විශ්වවිද්‍යාල විද්‍යායතන මම දන්නවා ඩලස් සලහපරුම් එතුමා වෘත්තීය පුහුණු බාර වකවානුවේ තමයි මේක ඇති කරේ. මේක සංකල්පය හොඳයි. දිස්ත්‍රික්ක 25ම 25ක් හැදෙනවා නම් හොඳයි. තාම ඒක අතරමඟ තියෙන මාතර මේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ කරු කථානායකතුමනි මේ වැල්ලමඩමේ තියෙන්නේ
ඒකට
ප්‍රශ්නේ. එතකොට දැන් ඒකෙන් තමයි අහන්න ඕන අපි දෙන්න ගමේ පළාතේ ප්‍රශ්නයන්නේ. එතකොට ඒකට ඉඩ පහසුකම් නැහැ. යාබර ඉඩමක් තියෙනවා. ඒ මිනිස්සු පුදුම දුකක් විඳව ගන්න. මම මේක උදාහරණයක් අරන් කිව්වේ
මේ විශ්වවිද්‍යාල විද්‍යාලයන නැත්නම් මේ යුනිවර්සිටි කොලෙජස් වලට විශාල සම්පත් හිඟයක් තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් කාර්මික විද්‍යාලවල උපදේශක වරුන්ට ඒ අයට වෘත්තීය අර විදුහල්පති සේවය වගේ ගුරු සේවය වගේ වෘත්තීය ව්‍යවස්ථාව කඩිනමින් ගෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය අධ්‍යාපනයේ තියෙන ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය වගේම මේ තෘතීක අධ්‍යාපන ශේෂ්ඨට අදාළවත් ගුරු අධ්‍යාපනඥයන්, ගුරුවරුන් ඒ වගේම පරිපාලනය මේ සම්බන්ධයෙන් සේවා ව්‍යවස්ථා ඇති කළා. එහෙම ක්‍රමවේදයකට යන්න අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සහ ක්‍රියාමාර්ගයක් ගන්නවා.
ඔබතුමා යොමු කරපු අතුරු ප්‍රශ්නියත් ප්‍රශ්න දෙකකට කැඩිලා ඇහුවේ. ඒ හින්දා පළවෙනි කොටසට මම උත්තර දෙන්නම්. විද්‍යායතන සම්බන්ධයෙන් විද්‍යායතන හයක් මේ වෙනකොට රට පුරා පවතිනවා. ඔබතුමා කිව්වා වගේ එහි තියෙන අඩුපාඩු සහ ඒ අපි කියමු උපකරණ සහ මානව සම්පතේ තියෙන අඩුපාඩුකම් ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරන්න සහ සංවර්ධනය කරන්න මේවර අයවැයෙන් වෘත්තීය පුහුණුව සඳහා වෙනම වෙන් කරපු මුදල අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශීය මට්ටමේ නැතිගෙන වෘත්තීය පුහුණුව ආයතන සහ ඔබ කිව්වා ආකාරයට කාර්මික විද්‍යා පවා එහි පාඨමාලා නවීකරණය සහ උපකරණ නවීකරණයට බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන්ම ඉතුරු දිස්ත්‍රික්කවලටත් අවශ්‍යතාවයේ මත අපි ජාතික මට්ටමින් කරන සමීක්ෂණයකින් පසු විද්‍යායතන ඇති කිරීමට මේ අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් නිශ්චිත මුදල් ඔබට ප්‍රමාණයක් සඳහන් කර නොහැකි මේ මොහොතේ. නමුත් ඔබ කියපු ආකාරයට විද්‍යායතන වැඩි කිරීමෙත් අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. දෙවෙනි කොටස ඔබ සඳහන් කළ ආකාරයට එවැනි සේවා ව්‍යවස්ථාවක් හදන්න ඔබගේ තිබෙන යෝජනාත් අපිට ලබලා දෙන්න. අපි ඒ පිළිබඳව කටයුතු කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා මහාමාර්ග ඇමතිතුමාගේ ඇසීමට පැමිණනේ. ශානික්කෙන් රාජපුත්‍රෙන් රසමණික්කම් ඇබ්සන්ට්. සිවඥානම් ශ්‍රීතරන්
සුවාදාර අමචරයේ கேட்பதற்கு
சௌக்கியமத்துமே
ගරු කථානායකතුමනි, 27-2 ස්ටෑන්ඩින් ඕඩර් යටතේ ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එක ගැන ප්‍රකාශයක් කරන නිසා උත්තරය සභාගත කරන ලෙස මම ඉල්ලා
සිටිනවා.
ගරු කථානායකතුමනි, මම සඳහන් කළ යුතුයි ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට මම කල්ලිල්ලනවා. ඒකට හේතුව ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කෝවිඩ් ආසාදිතයෙක් හම්බ වුණා. ඒතර සම්පූර්ණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන්ට වසා දමලා තියෙනවා. ඊයේ PCR පරීක්ෂණ 50ක් කළා. මේකට තාක්ෂණික කරුණු හොයන්න තියෙන හින්දා ඔබතුමාට පිළිතුරු දීම සඳහා ඒකට මම කල් ඉන්නවා. ඒතර යන ඔබතුමාගේ ප්‍රශ්නය අහනවාද කියලා මම අහන්න කැමතියි.
එහෙනම් අහනවා ගරු
කතා. අයන්න එක පිළිතුරු ඌ අයන්න දෙක 2019 අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාගයට නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටියේ සිසුන් විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කරන ලද නිපුණතා කමිටුවේ සහ ප්‍රවේශ කමිටුවේ නිර්දේශ මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබූ බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගි. ඒ මන්දයත් 2019 අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාගයට නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා භාවිතා කරන ලද එම ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් නව නිර්දේශ යටතේ එම විභාගයට පෙනී සිටි සිසුන් කණ්ඩායම් කීපයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගැනීමේදී තමන්ට අසාධාරණයක් සිදු වූයේ යයි පවසමින් මූලික අයිතිවාසිකම් නඩු කීපයක් ගොනු කරන ලදී. මම දැන ගරු මන්ත්‍රීතුමිය දන්නවා එහෙම නඩු හයක් තිබුණා. පෙත්සම් කරුවන් 42 දෙනෙක් විතර සිටියා. ඩිසెంబර් 23 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණය මේ සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා. එම නඩුවල සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණුවලට සමන් දීවෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව තවත් ඉදිරියට ගෙන යාමට සුදුසු නඩු කටයුතු ලෙස නොසලකමින් එම නඩු නිෂ්ප්‍රභා කිරීමට තීරණය කරන ලදී. දැනට ප්‍රසිද්ධ කර ඇති එම ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2019 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සිදු කරන ලදී. මං සඳහන් කරන්න කැමති ගරු කථානායකතුමනි, දැන් මේ නඩු තීන්දුවක් තිබුණා 2012. අග්‍ර විනිශ්චයකාරතුමිය හා තව විනිශ්චයකාරවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් නඩු තීන්දුවක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්නා ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කරන පිළිවෙල සම්බන්ධයෙන්. ඒක විශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් නඩුවක හැම වෙන්නේ නැහැ. හැබැයි මෙතන ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උත් විස්තර සහිත නියෝග දීලා තිබෙනවා. අයන්න 3 ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හා නියෝග නිසා වෙනස් කිරීමක් සිදු නොවන බැවින් ඒ ප්‍රශ්නය අදාළ නොවේ. 4 අදාළ නොවේ. 5 ක්‍රමවේදය පිළිබඳ විස්තර මම ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවය තියෙනවා. 2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ සිසුන් පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 29 ඇලිර 20.12 නියෝගවලට අනුව සහ පත්කරන ලද නිපුණතා කමිටුවේ සහ ප්‍රවේශ කමිටුවේ නිර්දේශ මත 2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා එකිනෙකට වෙනස් කණ්ඩායම් දෙකක් ලෙස සලකා කටයුතු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාග ප්‍රතිඵල මත නව සහ පැරණි විෂය නිර්දේශ දෙක යටතේ විශ්වවිද්‍යාලය සඳහා තෝරා ගනු ලබන සිසුන් ප්‍රමාණයන් දිස්ත්‍රික් කුසලතා පදනම මත සෑම දිස්ත්‍රික්කයෙන්ම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම මත ගණනය කිරීම සඳහා 5 ක්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය කරන ලදී. 2013 වසරේ සිට 2017 වසර දක්වා වූ 5 අවුරුදු කාල සීමාව තුළදී අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි එක් පාඨමාලාවන්ට තේරීපත් වූ සිසුන්ගේ ප්‍රතිශතයන් ගණනය කර එම ප්‍රතිශතයන්ගේ සංයුක්ත මධ්‍යකය කොම්පොසිට් ඇවරේජ් 2019 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට නව නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් එක් පාඨමාලාවන්ට තෝරා ගැනීම සඳහා භාවිතා කරන ලදී. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්. ඒ කොම්පොසිට් ඇවරේජ් කියන මිනුම් දණ්ඩ පාවිච්චි කරන්නේ කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. 2013 වසරේ සිට 2017 වසර දක්වා වූ 5 අවුරුදු කාල සීමාව තුළදී අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට 2 සහ 3 වරට පෙනී සිට එක් පාඨමාලාවන් වලට තේරීපත් වූ සිසුන්ගේ ප්‍රතිශතයන් ගණනය කර එම ප්‍රතිශතයන්ගේ සංයුත මධ්‍යකය 2019 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් එක් පාඨමාලාවන්ට තෝරා ගැනීම සඳහා භාවිතා කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 29 ඇලිර 2012 නියෝගවලට ප්‍රකාර එසේ 2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලයට තෝරා ගනු ලබන ක්‍රමවේදය පිළිබඳව පුවත්පත් මඟින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙබ් අඩවිය මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පූර්ව දැනුම් දීම සිදු කර ඇත. 6 අදාළ නොවේ. අදාළ නොවේ. හැබැයි මම ගරු මන්ත්‍රීතුමයට කියන්න ඕනේ, මේ නඩු තීන්දුව තියෙනවා. නඩු තීන්දුව ඒ රාමුව තුළ කටයුතු කිරීමට අපි බැඳී සිටිනවා. හැබැයි සානුකම්පිතව මේ ප්‍රශ්නය දෙස බලලා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් කිරීමට අපි දැඩි උත්සාහයක් දරනවා. ගරු කථානායකතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 පරිච්ඡේදය යටතේ Directive Principles of Social Policy සමාජ ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම. ඒවා සම්බන්ධයෙන් උසාවියට යන්න බෑ. හැබැයි අපි බැඳී සිටිනවා ඒ අනුව කටයුතු කරන්න. එතකොට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වගන්තියේ තියෙනවා රජයක් බැඳී සිටිනවා කියලා සියලුම අපේ සිසු දූදරුවන්ට අධ්‍යාපන පහසුකම් සමාන හා සර්ව සාධාරණ ලෙස ඒ පාවිච්චි කළ දෙන්නේ වචනයමයි සර්ව සාධාරණ හා සමාන ලෙස අපේ ශිෂ්‍යයන්ට ලබා දීම රජයේ යුතුමක් කියලා. ඉතින් ඒ නිසා මම දෙකින් දෙකම දැන් සාකච්ඡා කරගෙන යනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ මේකෙන් යම්කිසි අසාධාරණයකට ලක්වෙච්ච ශිෂ්‍ය ශිෂ්‍යයන්ට සහනයක් සපයා දීම සඳහා. දැනටම අපි තීරණය කළා තියෙනවා උදාහරණයක් වශයෙන් වෛද්‍ය පීඨවලට ගිය අවුරුද්දට වඩා වැඩිපුර අමතරව 371ක් ඇතුළත් කිරීමට ඉංජිනේරු පීඨවලට 407ක් ඇතුළත් කිරීමට ගිය අවුරුද්දට වඩා. හැබැයි ඊටත් එහා ගිහින් මේ ප්‍රශ්නය නිසා ඒ අපේ මේ ඇතුළත් කරන ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කිරීමට ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම සඳහා මම සාකච්ඡා කරමින් යනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ.
ඔව් ඉස්තුතියි. පෙදා රච්චි මන්තිතු.
ඔව් මට අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කතානායකතුමා? භූමි ස්තුතියි ගරු ඇමතිතුමා. එතන මේක හරිම සංවේදී ප්‍රශ්නයක් කියන එක ඔබතුමා හොඳටම දන්නවා. අපිට වැඩියෙන්ම මේ ළමයින්ගෙන් ගොඩාක් අපිට මේ පිළිබඳ ප්‍රශ්න වෙනවා. ගරු ඇමතිතුමා, එතන අර ඔබ සඳහන් කරපු නඩු තීන්දුවේ ඔබතුමා ප්‍රකාශ කරපු විදිහට එතන යෝජනා හතරක් ආවා. ඒක විසඳන ක්‍රමවේද පිළිබඳ එතන කොම්පසිට් ඇවරේජ් කියන එක එකක් 2012 ගත්තේ මැක්සිමම් රේෂියෝ එක අනුව. ඒක ඇයි ගත්තේ නැත්තේ කියන එක මේ ඒපක පාවිච්චි නොකරපු එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අනිත් එක බොහොම සතුටුයි දැනගන්න ඔබ එක මේ දැන් තීරණය වෙලා තියෙන කට අමතරව තව ළමයි ගන්න යෝජනාවක් තියෙනවා කියන එක. ඒ අනුව ගරු ඇමතිතුමා, දැනට ඇප්ලිකේෂන් දාලා තියෙන ළමයින්ට ඒ ඇප්ලිකේෂන් පොඩ්ඩක් වෙනස් කරන්නත් අවස්ථාවක් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අර පෙර අත්දැකීම් මත ඇප්ලිකේෂන් දාලා ගොඩක් ළමයි ඒක නිසාමත් මේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමි වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ වෙන විෂයන් වලට ඉල්ලලා නැහැ, වෙන විශ්වවිද්‍යාල වලට ඉල්ලලා නැහැ. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක නැවත වරක් දාන්නත් ඔය ක්‍රමවේදය තුළ ඉඩ දෙනවා නම් මම හිතන්නේ තවත් අසාධාරණ ලක්වෙච්ච විශාල ළමයි ප්‍රමාණයකට යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක සලකා බලන මෙන් මම ඉල්ලා සිටිනවා.
සේ කිරීමෙන් ගරු කතානායකතුමා යම් යම් ව්‍යාකූලතාවයන් නැතිවන්න පුළුවන්. ඒ ගැන මම ගැඹුරින් සොයා බලන්නම් ගරු මන්ත්‍රීතුමනි. හැබැයි මම පැහැදිලිව කියනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තියෙනවා, නීතියේ රාමුව තියෙනවා. හැබැයි එයින් ඔබට ගොස් සානුකම්පිතව මේ ප්‍රශ්නය ගැන හිතලා බලලා අපි උපරිම උත්සාහය දරනවා වැඩිපුර ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් මේ අවුරුද්දේ ඇතුළත් කිරීමට.
හරි, බොහොම ස්තුතියි. දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා, අධිකරණ මන්ත්‍රීතුමා,
කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා
සිටිනවා. රවුෆ් හකීම් මැතිතුමා, අධ්‍යාපන මැතිතුමා. Absent. එමෙතුමා සූදානන්ද උත්තර දෙන්න.
අර කතානායකතුමනි, මේ අලිසබ්‍රිය එමෙතුමා කල්ලිලා ඉවර තියෙනවා. මේ ප්‍රශ්නේ කල්ලිලා තියෙනවා.
හරි, බොහොම සුරි. ඉච්චවයි. රවුෆ් හකීම් මැතිතුමා, ඇබ්සන්ට්. KPS කුමාර සිටි මැතිතුමා, සෞඛ්‍ය මැතිතුමගේ ඇසීමට.
අර කතානායකතුමනි, මම සෞඛ්‍ය මැතිතුමගෙන් අහනවා මේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ඉංග්ස් නැසල් මැතිතුමා, ඉඩම් මැතිතුමගේ ඇසීමට.
අර කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය දෙක ඔව් තමන් කඩුව රාජ්‍ය ලේකම් විසින් ඉදිරිපත් කරන ලද එක එක් ඉඩම් කොටස සඳහා හිමිකම් කියන්නන්ගේ නාම ලේඛන නම ලිපිණිය සහ ඉඩම් ප්‍රමාණය සහිතව වාර්තාව ඇමුණුම් දෙක ලෙස ඉදිරිපත් කරමි. ආ1 ඔව් මුළු ඉඩම් කැබලි ගණන වන ඉඩම් කැබලි දෙකක් සඳහා වන වන්දි මුදලෙන් කොටසක් ගෙවා ඇත. ආ දෙක ඇමුණුම තුනෙන් තුන ඉදිරිපත් කරමි. ඈ නැත ඈ එක නැත ඈ දෙක අදාළ නොවේ ඈ තුන අදාළ නොවේ ඈ හතර අදාළ නොවේ ඈ එක අදාළ නොවේ.
හරි බොහොම ස්තුතියි. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා
කතානක තුන මම ආනෝ පස්සේ. ගරු කතානායකතුමනි, ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න ඔව් ලෝක බැංකුවේ පහසු ණය ආධාරය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සම්පාදනා සනිපරක්ෂක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. ආ එක එම ව්‍යාපෘතිය 16 වර්ෂයේ ආරම්භ වූ අතර 2021 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතය. ආ දෙක මෙම ව්‍යාපෘති කළමනාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයක් ස්ථාපනය කර ඇත. ආ තුන ව්‍යාපෘති කාර්ය මණ්ඩලය මෙසේය. 21 කෙටිකාලීන කොන්ත්‍රාත් පදනම් මත බාහිරින් බඳවා ගන්නා ලද සංඛ්‍යාව 19යි. යනුව මුළු එකතුව 40යි. කෙටිකාලීන කොන්ත්‍රාත් පද 4 ජාතික ජල සම්පාදන හා ජලපවාන මණ්ඩලයෙන් එක්කෙනයි. බාහිරින් කොන්ත්‍රාත් පදනම් මත 39යි. අර 40 අනිත් විදියට සංයුක්ත වෙන විදියයි මම මේ ආ 4 කිව්වේ. ආ 5 කෙටිකාලීන කොන්ත්‍රාත් පදනම් මත බාහිර නිලධාරීන් බඳවා ගැනීම සිදු කර ඇත. ආ 6 මෙම දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයේ කුලී පදනම් මත වාහන 5ක් සේවයේ යොදවා ඇත. ආ 7 මෙම ව්‍යාපෘතියේ පරිපාලන වියදම් මාසකට රුපියල් මිලියන 2.1ක් වේ. ඈ 1 ජල සම්පාදන සනිපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජල යෝජනා ක්‍රම 17ක් ක්‍රියාත්මක වේ. ඉන් පවුල් 9710ක් ප්‍රතිලාභ ලබයි. ඈ 2 ඒ සඳහා රුපියල් මිලියන 2767ක් වැය කරනු ලැබේ. වැය කර තිබේ. ඈ 3 නව ජල යෝජනා ක්‍රම 6ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඈ 4 ඒ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 793ක් වේ. ඈ 5 ජල සම්පාදන සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 2994ක් දෙන සඳහා මිලියන 112ක් වියදමින් සනීපාරක්ෂක පහසුකම් ලබා දී ඇත. ඈ අදාළ නොවේ.
අරු අමාත්‍යතුමනි, මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ ජල යෝජනාක පහුගිය රජ විසින් ආරම්භ කරන කටයුතු කරලා ඇන්දාන පුංගිරිය කරවිට ඒ වගේ මාර්පණ මාවුදැල්ල කියලා වගේම ඇඹිලිපිටියේ පදළඟ යන ප්‍රදේශවල මේ ජල යෝජනා ක්‍රමය සඳහා වැඩ ආරම්භ කරගෙන ගිහිල්ලා ලෝක බැංකු ආධාරයට අතිවිශාල මුදලක් නිස්කාරණය වාහනවලට ඒ වගේම වෙනත් අතරමඟ කටයුතු සඳහා නිකන් අනවශ්‍ය වීදම් කරලා තියෙනවා. නමුත් ජල ව්‍යාපෘති එකක්වත් ආරම්භ වෙලා නැහැ. මම හිතන්නේ මේක පහුගිය කාලේ සිදුවිච්ච සිදුවීමක්. ඒත් එක්කම ඒ ජල යෝජනාකම ක්‍රියාත්මක කරන්න නැතුව හැබැයි අර සනීපාරක්ෂක කටලරන් ඡන්දයේ මැතිවරණ ඉලක්ක කරගෙන ඒ මැතිවරණ අවස්ථාවේ ඒ සනීපාරක්ෂක කටල බෙදලා තියෙනවා. ඒ අරෙන්ද මේ මං කියපු ජල යෝජනාකම එකක්වත් මේ වෙනකන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඒ ක්‍රියාත්මක කරන්න කඩිනමින් කටයුතු කරනවද කියලා උතුමාගෙන් දැනගන්න අවශ්‍යයි.
මම කිව්වා වගේ ඉස්සෙල්ලා දැනට 2016 ඉඳලා අද වෙනකොට ව්‍යාපෘති 17ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ 17 අතරේ ඔබතුමා කිව්වා මාවුදැල්ල ඇතුළත් නැහැ. මාවුදැල්ල ඇතුළත් වෙන්නේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න තියෙන යෝජනා ක්‍රම ඇතුළතයි. ඒ යෝජනා ක්‍රම 6යි. ඒ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ 2021 වර්ෂයේ. මාවුදැල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ජලයේ සැපෙන්නේ අපේ ජල සම්පාදන ක්‍රමයෙන් මුවගම. එයින් සැපෙන ජලය මාවුදැල්ල දක්වා ගෙනෙහින් ජලයේ සැපීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තාම අර රත්නපුරේ මුවගම ජල සම්පාදනය
ලැබී නැහැ ඒ පීවරට යන්න. ඒ මා උදල්ල ගැන.
ඔබතුමනි ඒත් එක මතක් කරන්න ඕනේ පහුගිය කාලේ ගමගේ ඒ නිලධාරික මහත්මෙක් ඉන්නවා. තවත් නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධයෙන් මේ ඒ ලැබෙන ප්‍රතිපාදන අනවශ්‍ය විදියට වැය කරලා තියෙනවා. ඒ ගැන සොයා බලන්න කියන ඉල්ලීමක් මම අවස්ථාදි කරනවා. බොහොම ස්තුතියි.
පිට තියෙනවා අභ්‍යන්තර විගණනාංශයක්. අභ්‍යන්තර විගණනාංශය විගණනය කරනවා මේ වියදම් ඔක්කොම. ඒ විගණනෙන් යමක් එළිදරව් වෙනවා නම් ඒ ගැන මම හොයා බලනවා. ඒ පමණක් නෙවෙයි ඔබතුමා යමක් දන්නවා නම් නාස්තිකාර ලෙස කරපු වියදම් ගැන ඔබතුමා ඒ අපිට දැනුවොත් ඒ ගැන වෙනමම පරීක්ෂණයක් කරන්න මම සූදානම්.
හරි. බොහොම ස්තුතියි. එරන් වික්‍රමවත් මෙතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් සිමිට
අහනවා.
අර කතා නැක් තුමින් සති දෙක කාලයක් කියලා හසන.
රෙන් රාගවන් ડોක්ටර්.
අහනවා කතා නැක් තුමනි.
ඔව් එරන් වික්‍රමවත් මෙතුමා.
මම මේ සතියේ ප්‍රශ්න තුනක් ඇහුවා එකම අමාත්‍යංශයකින්. එකම ප්‍රශ්නයකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ මුදල් අමාත්‍යංශයෙන්. මේ වගේ මේ දක්ෂ ව්‍යාපාරිකයෝ මේ පළවෙනි පේලියේ වාඩි වෙලා ඉන්නකොට මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ ඒ ඇයටවත් මේක වලට පිළිතුරු දෙන්න පුළුවන් නේ?
මනේ මම ස්තුතිවන්ත වෙනවා දක්ෂ ව්‍යාපාරිකයෙක් කිව්වට. මේ අමාත්‍යංශයෙන් කල්ලිලා තියෙනවා. ප්‍රශ්න වල කිසිසේත්ම රජය පැනලා යන්නේ නැහැ. හැම ප්‍රශ්නකට අපි උත්තර දෙනවා. අද අරිටිනාට් කද්දවල් මහතා පැමිණිලත් නැහැ. අමාත්‍යංශයෙන් දැනුවත් කරලා තිනවා සංවිධායක කාර්යාලයේ සති දෙක කාලයක් කියලා.
හරි. සුරේන් රාඝවන් මෙතුමා දිවරමතුමාගේ ප්‍රශ්නේ.
ප්‍රශ්න අහනවා අපතුමනි. කතාන
දිවරමතුමා.
ඔව් සෝරි. எனக்கு ஒரு வாரம் அவாசம் தேவை. கௌரவ சபாநாயகர் அவர்களே, எனக்கு ஒரு மாசம் ஒரு வாரம் அவாசம் தேவை. என்னென்ற பல கேள்விகள் அதில் இருக்கின்றன. உண்மை நிலைமையை வெளியால் ஒன்று வேணும். அவருடைய ஒரு வாரம் அவாசம்
தேவை. ரைட், ஹானரபிள் மெம்பர்.
மே பிரச்சனை மம வாரதுன்னே මාස දෙකකට කලින් මම හිතන්නේ එතුමා කාර්යබහුල ඇමතිවරයෙක් බව මම දන්නවා. ශ්‍රී ලංකාවේ ධීවර ජනයා විශේෂ කොටසක් ඒ පිළිබඳව මේ අසා තිබෙන ප්‍රශ්නවලට සයිද්ධාන්තිකව එතුමා
හරි බොහොම ස්තුතියි. ඒ කල් ගත්තයි එදාට ප්‍රශ්නේ අහන්නේ.
ඔන්රබල් මෙම්බර් කල්ලිලා තියෙන සති දෙක අතුරු ප්‍රශ්න අහන්න බෑ දරුවන්ට.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 5 ඉෂාක් රහුමාන්.
අර කතානායකතුමනි ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නේ මම අහනවා.
හරි. ආ යස් කම්.
ගරු කතානායකතුමනි සති දෙකක් කාලයක්
ඉන්නවා. 2 weeks. ප්‍රශ්න අංක 6 රාජපුත්‍රයන් රාජමාණිකම්.
එමන සන්දානේ කෙනෙක් අහන්න කියන්නේ.
කා සති දෙකක් කාලයක් ඉන්නවා
සෙනෙකන්. ප්‍රශ්න අංක 10 Ralph Hacking.
එතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අංක 10 අහනවා.
Hey, thank you.